අද නොදුරු සිනමාවෙන් අපි කතාබහ කරන්නේ ජාත්‍යන්තරය තුළ අවධානයට යලක්වුණු සිනමාකරුවෙක්. විශේෂයෙන්ම ආසියානු කලාපය තුළ ඔහු සුවිශේෂී චරිතයක් බවට පත්වනවා. චීන සිනමාකරුවෙක් වන ජියා ශංකේ පිළිබඳව අපි කතාබහ කරන්නේ ඔහු ජාත්‍යන්තරය තුළත් මෑතකාලීනව අවධානයට ලක්වුණු සිනමාකරුවෙක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම හයවැනි පරම්පරාවේ සිනමාකරුවන් අතර ප්‍රමුඛ පෙළේ චරිතයක් වශයෙන් ඔහු හඳුන්වා දී තිබෙනවා. අපි අද ඔහු පිළිබඳව කතාබහ කරන්නට සූදානම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. ආයුබෝවන් භූපති.
ආයුබෝවන් සංජය.
භූපති, අපි පළමුවෙන්ම කතාබහ කරමු. දැන් මේ විවිධ කාරණා ගණනාවක් නිසා ජියා ශංකේව ස්ථානගත කරනවා ජාත්‍යන්තර සිනමා විචාරකයින්. ඇයි ජියා ශංකේ කියන මේ චීන සිනමාකරුවා සිනමාව තුළ, ආසියානු සිනමාව තුළ, ජාත්‍යන්තර සිනමාව තුළ වැදගත් කතාබහට ලක් කළ යුතු සිනමාකරුවෙක් බවට පත්වන්නේ?
ඔව් සංජය, මම හිතන්නේ ඒක ආරම්භය කරන්න හොඳ තැනක්. මොකද ජියා ශංකේ කියන සිනමාකරුවා අපි ගත්තොත් 90 දශකයේ අග වගේ තමයි ඔහු සිනමාවට පිවිසෙන්නේ. ඔහුගේ ෂියාවූ කියන චිත්‍රපටිය 1997 කරපු, අපි පරම්පරාවක් විදියට ගත්තොත් අපි තේරුම් ගන්න ඔය ලංකාවේ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, උදේකාන්ත වර්ණසූරිය මේ වගේ ඔවුන්ගේ පරම්පරාවටම තමයි චීන ජාතිකයෙක් විදියට ජියා ශංකේ අයිති වෙන්නේ. මං හිතන්නේ ජියා ශංකේවගේ අවධානයට ලක්ුණේ එක පැත්තකින් සංජය චීන ලෝකයේ බලකේන්ද්‍රය විදියට ක්‍රමක්‍රමයෙන් පත් වෙන්න පටන් ගන්න අවධියේදී තමයි ජියා ශංකේ චිත්‍රපටි කරන්න පටන් ගත්තේ. ඒ වගේමයි අපි දන්නවා වෙනත් රටවල් වලට සාපේක්ෂව, විශේෂයෙන් ඇමරිකාව, ජපානය, රුසියාව, ඕස්ට්‍රේලියාව, මෙහෙම නැත්නම් ඉන්දියාව, මේ වගේ රටවල් ගත්තොත් සංජය මේ රටවල් වලට වඩා ගොඩාක් පස්සේ තමයි අපි කතා කරන කලාත්මක චිත්‍රපටි කියන ඒවා චීනෙන් එන්න පටන් ගන්න. චීනෙන් මේ චිත්‍රපටි එන්න පටන් ගන්න 1979 වූජින්තාව පාලනය කරන කාලේ ඇතිවෙච්ච බේජින් ෆිල්ම් අකඩමි කියන සිනමා අධ්‍යාපන ආයතනයෙන් තමයි චිත්‍රපටි බිහි වෙන්න පටන් ගන්න. එතකොට අපි මේ පරම්පරාවට කිව්වා සුප්‍රකට පස්වෙනි පරම්පරාව කියලා. මේ පරම්පරාවේ චිත්‍රපටි වලින් තමයි ලෝකයේ චිත්‍රපටි උළෙලවල් සහ චිත්‍රපටි අධ්‍යයනය කරන, චිත්‍රපටිය පිළිබඳව විශේෂ අවධානයකින් බලන ලෝක සිනමා කලාත්මක සිනමා ප්‍රජාවට, කලාත්මක සිනමා රසිකයන්ට චීන සිනමාව කියලා දෙයක් අනන්‍යතාවයක් සහිතව අඳුනාගන්නේ. ඉන් පස්සේ ඇතිවෙන පරම්පරාව, ඒ කියන්නේ 6 වෙනි පරම්පරාව කියලා චීන පිළිගන්න, ඒ පරම්පරාවේ ඉන්න ප්‍රමුඛම චරිතයක් තමයි ජියා ශංකේ කියලා කියන්නේ. එතකොට චීනේ අපි කලාත්මක සිනමාවේ වර්ධනය ගත්තොත් අපිට කියදකි මේක තරමක අලුත් අධියරක් කියලා. එන්නේ අලුත් අධියර සහ සමකාලීන චීනය වටහා ගන්න වැදගත්ම කාරණේ ඒක. මං හිතන්නේ සංජය සමකාලීන චීනය වටහා ගන්න පුළුවන් කවුලුවක් ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරයට මම හිතන්නේ නිර්මාණය කරලා දීපු සිනමාකරුවා වෙන්නේ ජියා ශංකේ කියලා.
භූපති, මේ ජියා ශංකේ පිළිබඳව අධ්‍යයනය කරනකොට, ඔහු පිළිබඳව කියවනකොට පළමුවෙන්ම හමුවන කාරණයක් තමයි ඔහුව මේ ලීඩින් ෆිගර් ඔෆ් ද 6th ජෙනරේෂන් කියන එක, 6 වැනි පරම්පරාවේ ප්‍රමුඛ පෙළේ චරිතයක් බවට ඔහුව හඳුන්වා දී තිබෙනවා. ඇයි මේ? මොකක්ද මේ 6 වෙනි පරම්පරාවේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වශයෙන් මොහුව හඳුන්වා දෙන්නට හේතුව?
ඔව් සංජී, ඉතාම වැදගත් ප්‍රශ්නයක් නැවත වරක්. ඒක පසුබිම කතා කරන්න නැතුව මේක අඳුනා ගන්න බෑ. අපි දන්නවා සංජී චීනේ 1949 වෙච්ච මාව සේතුන්ගේ කොමියුනිස්ට් විප්ලවයෙන් පස්සේ ඔවුන් විශාල අරගලයක් කරනවා චීනය ඇතුලේ යම් තරමකට දේශපාලන සහ සංස්කෘතික ඒකමිතියක් තියාගන්න. නමුත් සුපුරුදු පරිදි කොමියුනිස්ට් රාජ්‍ය ඇතුලේ සිද්ධ වෙන්නේ තරමක සංවෘත, ඒ වගේම තරමක ඒකාධිකාරී විශාල ගැටුම්, දේශපාලන ගැටුම් පද්ධතියක් ඇතුලේ තමයි මම හිතන්නේ 1960 දශකයේ මැද භාගයේ වනතුරු මේක විසිර යන්නේ. නමුත් 60 දශකයේ මැද භාගයේ මාව සේතුන්ගේ බිඳවැටීමෙන් පස්සේ සුප්‍රකට සංස්කෘතික විප්ලවය කියලා අපි කියන පීරියඩ් එකේ තමයි යම් තරමක චීනයේ සාහිත්‍ය, කලාව මේ දේවල් වලට තැනක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මාව සේතුන්ගේ දේශපාලනික පසුබෑමෙන් පස්සේ මාවම තමයි මේක ආයි පටන් ගන්නෙ. මෙන්න මේ පීරියඩ් එකෙන් පස්සේ වූජින්තාව කියන දේශපාලන නායකයා පත් වුණාට පස්සේ තමයි කොමියුනිස්ට් පක්ෂය විසින් බේජින් ෆිල්ම් ඇකඩමි කියන එක විවෘත කරන්නේ. මේ බේජින් ෆිල්ම් ඇකඩමි එකෙන් විවෘත වුණාට පස්සේ අපි දන්නවා ඒක ලෝක සිනමාවට ගියා. විශේෂයෙන් අපි දන්නවා චෙන් කායිග සහ යන් යිමෝ කියන සිනමාකරුවෝ දෙන්න අදටත් චිත්‍රපටි කරනවා. ඔවුන් දෙදෙනා තමයි මේකෙන් බිහි වෙච්ච, මීට අමතරව තව කීප දෙනෙක් ඉන්නවා, බිහි වෙච්ච ප්‍රකටම සිනමාකරුවෝ දෙන්න. ඔබ මේ පස්වෙනි පරම්පරාවේ, ඒ කියන්නේ ජියා ශංකේට කලින් පරම්පරාවේ සිනමාකරුවන්ගේ චිත්‍රපටි නැරඹුවොත් අදටත් එතකට මේ අවසානයෙන් කරපු යන් යිමෝගේ චිත්‍රපටි පවා ඔබ නරඹනවා නම් ඔබට පේන කමින් හෝම් වගේ චිත්‍රපටියක් උනත් මේ 2000 මම හිතන්නේ 13 14 වගේ කරපු ඊට පස්සේ කරපු චිත්‍රපටිය උනත් නරඹුවොත් ඔබට පේන්නට තියෙන දේ තමයි සත්‍ය මොවුන් විශාල වශයෙන් කොමියුනිස්ට් විරෝධයක් තියෙනවා. මොකද මේ පරම්පරාව හැදුනේ චීනයේ දෘඪතර කොමියුනිස්ට් පාලනය යටතේ. ඔවුන් චීනයේ තරමක අර්ධනාගරික ගම්වල ඉඳලා නගරයට ඇවිල්ලා අධ්‍යාපනය ලබලා තරමක ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරපු පරම්පරාව. මේ පරම්පරාව දැඩි පීඩනයකට ලක් වුණා මේ කොමියුනිස්ට් පාලනය යටතේ. ඉතින් මොවුන්ගේ චිත්‍රපටිවල දිගින් දිගටම තියෙන්නේ ඔබ බැලුවොත් කොමියුනිස්ට් විරෝධය සහ මේවත් එක්ක අරගල කරන හුදකලා මානුෂීය චරිත. එතකොට මේ අන්ත දෙකම ගත්තත් චෙන්කායික තරමක් දේශපාලනික චිත්‍රපටි කර, යංගියෝ තරමක් ඊනියා මානවවාදී චිත්‍රපටි කර, මේ දෙන්නම සැලකුවොත් මේ දෙන්නම සමකාලීන චීනය පිළිබඳ දේශපාලන ආර්ථික දැක්මක් වෙනුවට මානවවාදී දැක්මක්, අපි කියන තරමක ආයිඩියොලොජිකල් දෘෂ්ටිවාදී මානවවාදී දැක්මක් තමයි හෙළුවේ. ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි අධිකතර කොමියුනිස්ට් විරෝධය. මම මේ කොමියුනිස්ට් විරෝධී හින්දා නෙවෙයි ඒගොල්ලන්ට එහෙම කියන්නේ. නමුත් අපිට පේනවා ඒගොල්ලන්ට මහා චිත්‍රයේ මේකේ අල්ලගන්න බැරුව යනවා චීනය ඇතුළේ ඉඳලා. මොකද ඇත්තටම චීනෙ වෙන්නේ කියන එක. නමුත් ඒගොල්ලන් ඉතාම නිර්මාණශීලී චිත්‍රපටි කරා. මම හිතන්නේ අනිතකේ පරම්පරාවෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද ඒ වෙන විට පරම්පරා තුනක් විතර. මේ පරම්පරා තුනම මේ කොමියුනිස්ට්වාදය නිසා, කොමියුනිසම් වල නැගීම නිසා තරමක මිනිස්සු විදියට, මහ ජනතාව විදියට බරපතල පීඩාවලට, බරපතල අර්ගවලට මුහුණ දීපු උදවිය. එතකොට මෙන්න මේ කාරණේ හින්දා මේගොල්ලන්ගේ සිනමාව පිළිබඳ සිනමාවේ තේමාවන් අපි ගත්තොත් චෙන් කායිගගේ යන් ඉමෝගේ සෑහෙන වෙනස්. අපිට ඒක කියන්න පුළුවන් හරිම පැහැදිලිව කිව්වොත් එක පැත්තකින් මානවවාදී ආකාරයකට තියෙන චිත්‍රපටය තියෙනවා, අනිත් පැත්තෙන් ඔවුන්ගේ ඉතිහාසය නැවත කියවන්න. චීන ඉතිහාසය දැන් අපේ වගේ නෙවෙයි, ඒගොල්ලන්ගේ චිත්‍රපටි ටිකක් ඒක තරමක නැවත දේශපාලනික කියවීමකට ලක් කරන්න, නිකම්ම නිකන් ඉතිහාස කතා නැතුව දේශපාලනික කියවීමකට ලක් කරන්න ඔවුන් උත්සාහ කරනවා. හයවෙනි පරම්පරාවේ තියෙන වැදගත්කම තමයි ජියා ශාන්කේ වගේ සිනමාකරුවෙක්ගේ ඔහු ආරම්භයේ සිටම සමකාලීන චීනයේ, මේ අද අපි ජීවත් වෙන චීනයේ තියෙන ප්‍රතිවිරෝධතා මොනවද ඇත්තටම. ඒතකොට ඒක මේ හුදු අපි ගත්තොත් ආණ්ඩුවක්, එහෙම නැත්නම් රාජ්‍යයේ පාලනයට පත් වෙන පුද්ගල යම් ආණ්ඩු මූලික දේශපාලනයකින් නැතුව යම් කිසි විදිහක දේශපාලන ආර්ථික දැක්මකින් මම හිතනවා චීනයේ දිහා නැවත බලන්න පුරුදු කරා කියලා. ඉතාම අපි ගත්තොත් ක්ලාසිකල් චීන සිනමාවෙත්, සාම්ප්‍රදායික සම්භාව්‍ය චීන සිනමාවෙත් ලක්ෂණ ඇතුව විශේෂයෙන් චීනය විසින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ලෝකෙට දෙනවා. මේ භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ කොහොමද? චීන ජනතාව මේ ෆැක්ටරිස් එක්ක, මේ ආර්ථිකෙත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද සහ චීනයේ යම් තරමක මධ්‍යම පාන්තිය ප්‍රසාරණය වෙමින් යනවා. ඉතාමත්ම නරක ජීවන තත්ත්වය යටතේ මිනිස්සු, මම හිතන්නේ චීන ජනගහනයෙන් 80% 90% ඉන්නවා. ඒ අතරෙම චීනය තුළම මේ නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගන්න, මේවට වෙළඳපළක් පාය ගන්න චීන රජය මෑත දශකයක පමණ කාලයක උත්සාහ කරනවා. මම හිතනවා මෙන්න මේවායේ සංක්‍රාන්ති වර්ධනයන් වටහා ගන්න පුළුවන් කවුලුවක් අපිට හදලා දෙන්නේ ජියා ශංකේ සහ 6 පරම්පරාවේ සහ 7 පරම්පරාවේ සිනමාකරුවන් කියලා.
භූපති, මේ ජියා ශංකේ පිළිබඳව කතාබහ කරනකොට තවත් සඳහන් වෙන කාරණයක් තමයි මේ චීනය තුළ අන්ඩර්ග්‍රවුන්ඩ් චිත්‍රපට සංස්කෘතිය තුළත් යම්කිසි ආකාරයක කාර්යභාරයක් කරපු සිනමාකරුවෙක් විදිහට ජියා ශංකේව හඳුන්වනවා. මේකට මොකක්ද ප්‍රධාන හේතුව? මොකක්ද මේ අන්ඩර්ග්‍රවුන්ඩ් චිත්‍රපට සංස්කෘතිය කියන්නේ චීනය තුළ බිහිවුණු?
ඔව් සංජය, මේ අන්ඩර්ග්‍රවුන්ඩ් සංස්කෘතිය කියලා කියන්නේ ඇත්තටම චීනයේ අපි දන්නවා විශාල මර්ධනයක් තියෙනවා අදටත්. අපි දන්නවා Google, Facebook වගේ දේවල් චීනේ නෑ. එතකොට චීනයේ ජනමාධ්‍යට, කලාවට අපි දන්නවා විශාල වාරණයක් තියෙනවා සෑහෙන කාලෙක ඉඳලා. කොමියුනිස්ට් පාලනේ 70 ගණන් වල කාලේ මේක අදටත් එහෙමයි අඩු වැඩි වශයෙන්. එතකොට මෙන්න මේ කාරණේ එක්ක චීනයේ සිනමාකරුවෙක් හෝ අනන්‍යතාවයක් සහිත විකල්ප මතයක් තියෙන කලාකරුවෙකුට උඩට එමේ විශාල ගැටලුවක් තියෙනවා. ඒක නිසා සිනමාකරුවෝ යම් ආකාරයක ස්වයං වාරණයක ඉන්නවා යම් සීමිත කලාපයක ගනුදෙනු කරන්න. ඒ අර්ථයෙන්ම තමයි සංජය ඔබ කියපු විදිහට ජියා ශංකේ ඔහුගේ ප්‍රාන්තයට විතරක් සීමා වෙච්ච සිනමාවක් මුල් කාලීනව කරන්නේ. ඒ කාලේ තමයි ඔහු ඔබ කියපු අන්ඩර්ග්‍රවුන්ඩ් කියලා සලකන යම් පාතාල සිනමාවක නිරත වෙන්නේ. ඔහුගේ පළවෙනි ට්‍රිලොජි කියලා සලකන පළවෙනි චිත්‍රපටි තුනම වගේ ඔහු නිෂ්පාදනය කරන්නේ ඒ විදිහට. ඔහුට 2007 ඔහු අධ්‍යක්ෂණය කරනවා ද වර්ල්ඩ් කියලා චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙන් පස්සේ තමයි මම හිතන්නේ චීන රජය විසින් ඔහුට සාමාන්‍යයෙන් අර නිලනුවන් ලයිසන් එකක් දෙනවා. අනේ ලයිසන් එක දුන්නේ ඉන්පස්සේ ඔහු 2006 අධ්‍යක්ෂණය කරනවා ස්ටිල් ලයිෆ් කියලා චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට සුප්‍රකට වෙනිස් චිත්‍රපටිවලලේ හොඳම චිත්‍රපටියට හිමි ගෝල්ඩන් ලයන් සම්මානය හම්බ වෙනවා. මම හිතනවා ඔහුගේ ටර්නින් පොයින්ට් එක තියෙන්නේ එතන කියලා. 2002 වසරේ නිෂ්පාදනය කරපු අන්නෝන් ප්ලෙෂර්ස් චිත්‍රපටිය ඉඳලම ඔහුට යම් කිසි ආකාරයක පාරජාතික ප්‍රාග්ධනයක් එන්න පටන් ගන්නවා. චීනෙන් නොවන ලංකාවේ ඔය ප්‍රසන්න විතානගේ විමුක්ති ජයසුන්දර හිම කරනවා වගේ, සංජය කුමාර කරනවා වගේම ඔහුට ඊට කලින් හම්බ වෙනවා ඒ වගේම අවකාශය. ඒකෙන් තමයි ඇත්තටම මම හිතන්නේ යම් තරමකට ජියා ශංකේ සවයි වෙන්නේ. නමුත් මම හිතනවා ඔහු චාලා අරගලයක් කරපු සිනමා කරුවෙක්. මොකද චීනයේ ලේසි නෑ මේ වගේ අන්තර්ජාතික දේවල් එක්ක ගනුදෙනු කරනකොට. අපි දන්නවා බොහෝ සිනමා කරුවන් චෙන් කායිගේ වගේ සිනමා කරුවන්ගේ, සාහිත්‍ය කරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ පුරවැසිභාවය අහෝසි කරා. අපි දන්නවා 2014-15 වර්ෂවලදී සමහර චිත්‍රපට උළෙලල් පිටින් මවුන් තහනම් කරා. ඔවුන්ගේ හමුදාවන් නැවිලා චිත්‍රපටි උළෙලේ චිත්‍රපටි 70-80ක් අත්අඩංගුවට ගන්නවා. අන්තර්ජාතික සිනමා කරුවන්ගේ චිත්‍රපටි මේ ජාතියේ වැඩ කරන්න චීන කොමියුනිස්ට් පක්ෂයේ පසුබට වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් යටතේ මම හිතනවා ජියා ශංකේ පෙන්නවා සිනමාව කරන්න පුළුවන්. ඒ කියන්නේ අරගලකාරී සිනමාව කරන්න පුළුවන් නව ආකෘතියක්. අපි හැම වෙලේම දන්නවා සංජය යම් කිසි විදියක මර්ධනකාරී දේශපාලන යුගයක් ගෙවනකොට කලාකරුවන් වෙන ක්‍රම හොයන්න ගිහිල්ලා අපි දන්නවා හැම වෙලේම ඉතාම නිර්මාණශීලී කලාකෘති බිහි වෙනවා. චිත්‍ර කලාවෙන් ගත්තොත් පිකාසෝගේ ඉඳලා ඩියෙගෝ වෙලාස්කේගේ ඉඳලා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ආවේ යම් මර්ධනකාරී පාලන තත්ත්වයකට එන ප්‍රතිඋත්තරයක් විදිහට. මං හිතනවා ජියා ශංකගේ නිර්මාණශීලීත්වයේ ආවේ චීනයේ තියෙන මේ ඩයලෙක්ටික ස්වභාවය, මේ ගැටුම්කාරී ස්වභාවය. ඒ කියන්නේ චීන රජය විසින් ගෙනියන අතිශය මර්ධනකාරී ක්‍රමය අස්සෙන් රිංගන්න පුළුවන්, වාරණයට ලක් නොවී රිංගන්න පුළුවන් ක්‍රම හොයනකොට තමයි මම හිතනවා ඔහුගේ සිනමා භාෂාව වඩා සියුම් සහ තීව්‍ර වෙලා තියෙන්නේ කියලා.
බොහොමදී හොඳයි. දැන් ජියා ශංකේ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය බිහි කරන්නේ 1997 වැනි කාලයක. ඉන් පස්සේ ඔහු ඔබ කිව්වා වගේ 2004 තමයි මේ ලෝකයට ඔහුගේ නිර්මාණ ගෙන යන්නට ආරම්භ කරන්නේ. මේ වෙන විට ඔහු ඔහුගේ අවසන් සිනමා නිර්මාණය බිහි කළ තියෙන 2016 වසරේදී මානිවරදීන. මේ කරුණු කාරණාත් එක ගත්තාම භූපති කොහොමද ඔහුගේ සිනමා භාවිතාව අපිට නිර්වචනය කරන්නට පුළුවන් වෙන්නේ?
මම හිතනවා මූලිකව ගත්තම ජියා ශංකේ හරිම සංක්‍රාන්ති සිනමා කරුවෙක් කියලා ඔහුගේ సౌందර්යය ලකුවා. මේ කියන්නේ ඔහු එක පැත්තකින් සංජය යම් කිසි ආකාරයක උපමා රූපික, ඒ වගේම යම් කිසි ආකාරයක අපි කියන ක්ලාසිකල් සම්භාව්‍ය සිනමාවේ ලක්ෂණ බොහොමයක් දරාගෙන ඉන්නවා. ඔබ ඔහුගේ ටච් ඔෆ් සින් කියන වගේ චිත්‍රපටියක් බැලුවොත්, එහෙම නැත්නම් 1997 ගොඩක් අවධානයට ලක්ුණු ස්ටිල් ලයිෆ් කියන චිත්‍රපටිය බැලුවොත් බොහොමයක් සම්භාව්‍ය සිනමා කෘතිවල තියෙන ලක්ෂණ අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. නමුත් මම හිතනවා චීනය නැවත ග්‍රහණය කර ගැනීමේදී ඔහු ඉතාම නිර්මාණශීලී ආකාරයකට මේ ඉන්නවා කියලා. උදාහරණයක් විදිහට ඔහුගේ චිත්‍රපටිවල රූප සංග්‍රහණය කියලා අපි කියන විෂුවල් කොම්පොසිෂන් එක බැලුවොත් ඔබට පෙනෙයි මේ අපි කතා කරන සාමාන්‍ය සම්භාව්‍ය සිනමාවේ තියෙන රූප සංරචනයට වඩා ඉතාම වෙනස් ආකෘතියින් ඔහු ගන්නවා. විශේෂයෙන් ටච් ඔෆ් සින් චිත්‍රපටියේ අපි දන්නවා කතා ප්‍රවෘත්ති කීපයක් යනවා. ඒක තරමක ඇන්තොලොජි කියන සිනමා ශානරයට අයිති වෙන චිත්‍රපටියක්. ඒක විසින් ඔහු චීනයේ තියෙන විශාල විවිධත්වයක්, ඒක උදාහරණයක් විදිහට චීනයේ නාගරිකව ඇති වෙන ගැහණු ගෑනුව උදවියට ඇති වෙන ලිංගික ශ්‍රම වෙළඳ කල්මාන්තය, මසාජ් පාලර්ස් වල ඉඳලා ලිංගික ශ්‍රමය දක්වා. අනිත් පැත්තෙන් චීනයේ බිහිවෙන රැකියා විරහිත පාතාලය. අනිත් පැත්තෙන් ගත්තම චීනයේ සුප්‍රකට විශාල ජනකායක් මුහුණ දෙන මිනිරන් පතල් ආශ්‍රිත කම්කරුවන්ගේ ජීවිතය. මෙන්න මේ වගේ මාතෘකා දෙක තුනක් ගන්නවා. මේ මාතෘකා දෙක තුන ඔහු රූපමය ආකාරයකට ගොඩනගනකොට ඒ කතා ප්‍රවෘත්තියට අනුගත අලුත් ආකාරයක මෙටාෆර්ස් හදනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔහුගේ කෝල් මයින් කතා පුවතේ ඔබට පේනනට තියෙන විශාල භූමි දර්ශනත් එක්ක තරමක, ඒ කියන්නේ විවෘත අවකාශයක තියෙන රූප සංරචනයක්. අපි අනිත් පැත්තට ගියොත් ඔහු නාගරික අවකාශවලදී නැවත වරක් ඔහු වර්ණවත් සහ අඳුරක් දෙකම තියාගෙන යම් කිසි ආකාරයක නව රූප භාවිතයකට ගන්න උත්සාහයක් පෙන්නනට තියෙනවා. මං හිතන්නේ ඒක ඔහුගේ ඔබ ගත්තොත් අවසාන චිත්‍රපටියට කලින් චිත්‍රපටිය මවුන්ටන්ස් මේ ඩිපාර්ට් කියන 2015 වසරේ ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය සැලකුවත් මං හිතන්නේ මේ ලක්ෂණය ඔබට පෙන්නනට තියෙනවා. ඒ චිත්‍රපටියේ තියෙන යම් දශකයක පමණ කාලයක් තිස්සේ වර්ධනය වන දේශපාලනික වෙනස්කම් පවුලකට බලපාපු ආකාරය, යම් කාන්තාවකට ඒ කතාව යුග තුනක කතාවක්, 99 කතාවක් යනවා, 2014 කතාවක් යනවා, ඒ වගේම 2025 කතාවක් යනවා. එතකොට මේකෙදී ඔබ දන්නවා සංජය චීනයේ විසින් ඕස්ට්‍රේලියාවේ ඔබ ජීවත් වෙන රටේ විශාල වශයෙන් ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙනවා, විශාල ආයෝජන කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා චීනෙන් පිටුවහල් කරන අයගේ ඉඳලා චීනයේ කම්කරුවන්ගේ තියෙන ගැටලුවල ඉඳලා යම් කිසි දෙයක විතන් කිරීමක් කරන පාතාල ආර්ථිකයක් බවටත් ඕස්ට්‍රේලියාව පත් වෙමින් යනවා. එක පැත්තකින් චීන ජාත්‍යන්තරයේ මධ්‍යම පාන්තික සිහිනය, චීන ජාතිකයන්ගේ අනාගතවාදී නගර සලසුම් වලට එක එක්තරා ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් බවට, එක්තරා වැඩබිමක් බවට ඔස්ට්‍රේලියාව පත් කරලා තියෙනවා. මෙන්න මේක පිළිබඳ ඉඟියක් මවුන්ටන්ස් මේ ඩිපාර්ට් කියන චිත්‍රපටියෙන් දෙනවා. ඒ ඔවුන්ගේ සාම්ප්‍රදායික පවුල් ව්‍යූහය බිඳ වැටිලා ඔවුන්ගේ සාම්ප්‍රදායික මිනිස් සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා අපිට හිතුණාට මේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්වෘත දේශපාලන සංස්කෘතියක් තියන් ඉන්නවා කියලා. ඇත්තටම කොමියුනිස්ට් පක්ෂය විසින් ඉහළ මධ්‍යම පන්තියට ලබා දෙන විවෘත භාවය ලෝකයට, ලෝකේ ප්‍රාග්ජනයට තියෙන විවෘත භාවය දේශපාලනික හේතුවක් මත මිසක් සංස්කෘතික හේතුවක් මත නෙවෙයි කියන කාරණේ මම හිතන්නේ මවුන්ටන්ස් මේ ඩිපාර්ට් කියන චිත්‍රපටයෙන් පේන්නට තියෙනවා. විශේෂයෙන් ටච් ඔෆ් සීන් සහ මවුන්ටන්ස් මේ ඩිපාර්ට් කියන චිත්‍රපටි දෙක ගත්තොත් ඔව් ඉතාමත්ම සංකීර්ණ ආකාරයකට චීන සංස්කෘතිය සහ සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතය සහ ඒකට මහා චිත්‍රය ඇතුලේ අපි කියන බිග් පික්චර් එක මහා චිත්‍රය ඇතුලේ චීන ගෝලීය දේශපාලන ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය සමපාත වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපිට ඉතාමත්ම ගැඹුරු ඉඟියක් ලබා දෙනවා.
අවසන් වශයෙන් භූපති තවත් එක් කාරණයකට මා අවධානය යොමු කරන්නට කැමැති ඔබට සමු දෙන්නට ප්‍රථමයෙන් දැන් විශේෂයෙන්ම මෑත කාලීනව ජියා ශංකේ පිළිබඳව කරන ලද වාර්තාමය වැඩසටහනකදී මා දුටුවා ඔහු යම්කිසි ආකාරයක self reflection එකක්, එහෙමත් නැත්නම් ඔහු කරන ලද නිර්මාණ පිළිබඳව ඇගීමක් කරන්නට උත්සාහ කරන ආකාරය, ඔහු මීළඟ නිර්මාණයේදී ඔහු පාදක කරගත යුතු මාතෘකාව මොකද්ද, මේ ආදී කරුණු කාරණා ඔහු විමසන ආකාරය මා දුටුවා. දැන් අපි චීනය ගත්තොත් එහෙම අපි මේ කාරණේ පිළිබඳව මීට මොහොතකට පෙරත් යම්කිසි ආකාරයකින් කතා කළා. නිර්මාණ බිහි කිරීමේදී ඉතාමත් අසීරු වටපිටාවක් තියෙන, දේශපාලන වටපිටාවක් තියෙන රටක් මේ කාරණේදී ඔහු පවතින්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අවසන් වශයෙන් ඔබගෙන් දැනගන්නට කැමතියි.
මම ඔය ඔබ කියන වැඩසටහන දැක්කේ නෑ. නමුත් මම ඉතාම සන්තෝෂයි කෝටින් එක ඒ පුටුනේ අරගෙන මේ වැඩසටහන ඉවර කරන්න තීන්දුව කරපු එකට මගේ හිතේ ඇතිවෙච්ච සැකසංකාවක් ගැන යම්කිසි විදිහකින් ඉංගියක් ඔබ විසින් මට ලබා දුන්නා මම ඒක ස්තුතිවන්ත වෙනවා. මොකද මම ජියා ශංකේ මගේ ලෝකේ ඉන්න ප්‍රියතම සිනමාකරුවෙක් සංජය. මම ඉතාමත්ම ආදරය කරන, මම ඉතාමත්ම කැමති සිනමාකරුවෙක්. ඔව් මම ඔබට කිව්වා වගේ ඔගේ මේ අවසාන චිත්‍රපටිය මවුන්සන්ස් මේ ඩිපාර්ට් කියන චිත්‍රපටිය බැලුවත් මට ඒ සියලු ලක්ෂණ තියෙනවා. නමුත් ඒ අතරෙම මට පොඩි සැක සංකාවක් ආවා. ඔහු තරමක සීමාවක ඉන්නවද කියන එක. ඒ කියන්නේ චිත්‍රපටියේ මැද භාගය ගත්තොත් ගොඩක් දුරට යම් තරමක යංගීම වූ චෙන්කා අයගේ සිනමාවේ අවසාන කාලයේ ලක්ෂණ ලාවට පේනවද කියලා මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඔහු මේ ආත්මය ඇතුළට යන්න පටන් අරන්ද නැවතත් සිනමාවෙන් කියලා. මම ඒකට යන්න එපා කියනව නෙවෙයි ඔහුට. නමුත් මම කැමතියි ඔහු ඊට වඩා මේ ගෝලීය ඉදිරිපත්ම සිනමාකරුවෙක් ඉන්නවනම්. මම හිතන්නේ ඔහුගේ අවසාන චිත්‍රපටිය ඔබ කිව්වා වගේ චීනයේ සමකාලීන කෙළවරක දේශපාලන ප්‍රතිවිරෝධයක් පෙන්නලා තියෙනවා. අපි දන්නවා මේ වගේ ලෝකෙ හිටපු සිනමාකරුවෝ ඉන්නවා. හොඳම උදාහරණේ ඇමරිකාවේ ඩේවිඩ් ලින්ච්. ඩේවිඩ් ලින්ච් මම හිතන්නේ ඔහු සිනමා ආඛ්‍යානයෙන් සහ සිනමාවේ අන්තර්ගතයෙන් ඇමරිකානු දේශපාලනය සහ ඇමරිකානු සෞන්දර්ය විනිවිද කෙලවරක තරංගියා. ඔහුගේ ඉන්ලෑන්ඩ් එම්පයර් කියන චිත්‍රපටයෙන් පස්සේ ඔහු කියන ඔහුට කරන චිත්‍රපටියක් නෑ, ඒකින්ද ඔහු සමු ගන්නවා කියලා. මේ වගේ සිනමාකරුවෝ ඉන්නවා යම් තරමක ස්වයං අවබෝධයකින් තමන්ට තමන් පුද්ගලයෙක් විදිහට ලෝකය සංජානනය කරගෙන ප්‍රතිනිර්මාණය කිරීමේ විඥානය සීමාවකට ඇවිල්ලා තියෙනවා හිතනොත් තමන් වැඩ නවත්තනවා. අපිට ඒක අපිට දුක හිතෙන්න පුළුවන්. මම කියන්නේ ජියා ශංකේ වැඩ නවත්තන්න ඕනේ කාලයක් ඇවිල්ලා කියලා. නමුත් ඔබ කිව්ව කාරණේ අපි අවධානය යොමු කරොත් මම හිතන ඔහු තරමක සංක්‍රාන්තියක ඉන්නේ කියලා. ඔහුගේ කලින් චිත්‍රපටිවල තිබ්බ දේශපාලන සහ සංස්කෘතික ප්‍රතිනිර්මාණ හැකියාව වර්ධනය කරගෙන ඇවිල්ලා කෙටි චිත්‍රපටි ප්‍රමාණයකින් මම හිතන්නේ ඔහු චිත්‍රපටි 13ක් 14ක් වගේ තමයි කරලා තියෙන්නේ. සිනමා ජීවිතයක් විදිහට ගත්තොත් තරමක කෙටි සිනමා ජීවිතයක්. නමුත් චීනයේ තියෙන ප්‍රතිවිරුද්ධතාව නිසාම ඔහු ඉතාමත්ම වේගෙන් චීනයේ තියෙන බරපතලම සංස්කෘතික සහ දේශපාලන ප්‍රතිවිරෝධතා ග්‍රහණය කරගන්නා සිනමාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා ඒ අර්ථයෙන් ගත්තොත් ජයා ශංකේට එහෙම සැක සංකාවක් තියෙනවා නම් ඔහු යංගීමෝ කෙනෙක් හරි චෙන්කායික කෙනෙක් හරි වෙලා පිරිහෙන්නේ නැතුව මම හිතනවා සිනමාවට සමුදෙන එක ඒක හොඳ වැඩක්. මම හිතනවා ලංකාවේ සිනමාකරුවත් ආදර්ශයට ගන්න ඕනේ තමන් පිළිබඳව නැවත විවේචනාත්මකව සිතන්න, තමන්ගේ සිනමාව කොහොමද ඉස්සරහට යන්නේ, තමන් විශ්වාස කරපු කලාව ඒ ආකාරයට කරන්න පුළුවන්ද, එහෙම කරන්න බැරි නම් මම අපි ආත්මවාදීව ලෝභ නොවි මම හිතනවා දේශපාලනික තීන්දුවක් කියලා කලාවට සමුදෙන එක. මම කිසිසේත්ම අවධාරණය කරන්නේ නැහැ ජියා ශංකේ කලාව නැවැත්විය යුතුයි කියලා. මම නම් ආසයි ඕගෙන් තව චිත්‍රපටි දකින්න. මම මේක වෙන මානයකින් තමයි මේ කාරණේ ඔබ කියපු උපුටනයත් එක්ක සාකච්ඡාවට ගන්න උත්සාහ කරේ.
බොහොම ස්තුතියි භූපති. අපි මෙවර නුදුරු සිනමාවෙන් කතා බහ කළේ චීන ජාතික සිනමාකරුවෙක් වන ජියා ශංකේ පිළිබඳව. මෙවර නුදුරු සිනමාව විශේෂාංගයටත් පසුගිය නුදුරු සිනමාව විශේෂාංගවලටත් ඔබට සවන් දෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය ඔස්සේ. අපගේ වෙබ් අඩවිය තුළ මාසික විශේෂාංග සඳහා වෙන්නු වෙනම අංශයක් ඇති බවත් ඔබට මතක් කර දෙන්නට කැමති. sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. ලැබෙන මාසෙදිත් හම්බෙමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින්.
SBS
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 SBS Radio